මිය යන මොහොතේ ඇතිවන සිත පිළිබඳව විස්තරයක් ලබා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. මිය යන මොහොතක ඇති වෙන හිත කියන එකේදී මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. මිය යන මොහොතේ ඇති වෙන හිත කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. විශේෂයෙන් විපාක හිතක් විශේෂයෙන් නැగిලෙන අවස්ථාවක් තියෙනවා. චිත වෙන මොහොතක යම්කිසි උප්පත්තියක් ලබන වෙලාවක, උප්පත්තියගේ ප්‍රතිසන්දියක් ලබන වෙලාවක යම් අත්භවයකට අවශ්‍ය වෙන්නා වූ කාල සීමාවක් නියමනේ නිගමනේ වෙච්ච කර්ම ශක්තියක් ගැබ්බෙච්ච විපාක හිත පහළ වෙනවා. අන්නේ විපාක ප්‍රතිසන්දි චිත්තේ සමග ගැබ්බෙලා තිබුණ ඒකට අයිති කාල සීමාව ඒ කර්ම ශක්තියෙන් නිගමනේ වෙන්නේ. සමහරකට මේ අත්භව තුල වසර 10000 ගානක් ඈතට යනකම් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් බලයක් වෙන්න පුළුවන්. ඒ ලැබූ බලය. ඒ බලයේ තියෙනකම් ඒකට අයිති අත්භව වල හැරිසරනවා නම් නම් කිසි අත්භවයක ඉපදෙන්න පුළුවන්. නමුත් ඒ අත්භව ලැබු මස්ලේ කයෙට එච්චර ආවිස නැහැ. මොකද දුර්වලන හතර මහා භූතයන්ගෙන් ගොඩ නැගුණා නම් එච්චර ආවිස පවත්වන්න බෑ මේ හතර මහා භූතයන්ගෙන් හැටගත කය. අවුරුදු 1000ක් ආවිස තියෙනවා නම් අර කර්ම ශක්තියෙන් ගොඩ නැගිච්ච අර පරිසංදීදී ලැබූ ශක්තිය ඒ අත්භව පවත්වන්නේ. අවුරුදු 100කින් 100යි ගෙවන්න පුළුවන් මිනිස්සු අත්භවයක් ලබලා මේ හතර මහා භූතයන්ගේ දුර්වලකම නිසා ඊට වඩා පවත්වන්න. ඊට කය දුර්වල වීම නිසා ආයුකේ මරණයක් වෙනවා. කර්මක්ෂය වෙලා නැහැ. එහෙනම් එහෙම කෙනාගේ මරණා මොහොතේදී හිතවිලිය එනික හොයලා ඊළඟ අධ්‍යය තීරණය කරන්න බෑ. එහෙනම් ඊළඟ අධ්‍යය තීරණය කරන්න අවශ්‍ය කරන කර්ම වේගයෙන් නැගලා එන හිතවිලිය එන්නේ. කොහොම ගිහිලා දැන් චුත වීමට හේතු වෙන කර්ම ශක්තිය ගෙවිච්ච වෙලාවට. අධ්‍යයව පවත්වන කර්ම ශක්තිය ගෙවිච්ච වෙලාවට ඒකාන්තයෙන් ගෙවෙන ආසන්න කාලේ ඊළඟට හැදෙන්න තිබෙනා වූ යම්කිසි විදියක කර්ම බලවේගයක් තිබුණා. ඒක අපරාපරිය කර්ම ශක්තියක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ බොහෝ ඈත කරපු එකක් ඇදලා ඉන්නත් පුළුවන්. එහෙනම් ඒ අධ්‍යයය කරපු එකක් වෙන්නත් පුළුවන්. ගරුක කර්ම කියන විශේෂ ධ්‍යාන ආදී වන්නාදියක් වඩලා තිබුණා. ඒක ඇදලා එනවා විශේෂයෙන්. මෙන්න මේකත් විපාක වශයෙන් ඇදලා එනවා. අන්නේ විපාකයක් ඇදලා ඉදලා ඒ අන්තිම අවස්ථාව වෙනකොට. අර හීනයක් පේනකොට අපි හීනේ වෙති වෙන්නේ. පේන හීනේ අපි හිතලා මතු කරපු එකක් නෙවෙයි. ආපු හීනේ දකින්න හීනේ අපි ඔන්නේ නිර්මාණය කළා දකින්න හීනේ නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ වගේ මරණාසන්න මොහොතක ආපු හීනියක් දකින්න ලැබෙනවා වගේ. කර්ම ශක්තියෙන් ගොඩනගපු විපාකස්කන්ධ ආවේ. කර්මය, කර්ම නිමිත්තක්, ගති නිමිත්තක් කියන මේ නිමිති තුනෙන් එකක් විපාක හිතක් වශයෙන් පහළ වෙනවා. ඒ විපාක හිතට අනුකූල වන්නා වූ ගති රුව රූපාකාරයෙන් පෙන්වු කරනවා. මෙන්න මේ නිසා අපි හීනයක් දකින්නවා වගේ. ඒ අවස්ථාව ලැබිලා පේන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙම අවස්ථාවක් මරණාසන්න මොහොතක නෙමෙයි චුත වෙන අවස්ථාව මොහොතක ආසන්න කාලයේ සිද්ධ වෙන්නේ. දැන් අපි හිතමුකෝ එහෙම ආවිසක් දෙවිලා. දැන් මිනිස් ආවිසක් දිවාගෙන ඉනවා මිනිස් හද්දවගේ ශක්තිය අරගෙන දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඒකෙන් යාපු අන්තිම අවස්ථාව. දැන් අවුරුදු 50 ගියාට පස්සෙ මිනිහෙක් ගියා ජීවත් වෙලා. ඒ 50 වෙනකොට අර ගිනාපු කර්ම ශක්තිය ආවිස ඉවරනවා. තව මොහොතක්වත් ඉදිරියට පවත්වන්න මේ ජීවිතය පවත්වන්න උහුට බලයක් නැහැ දැන්. ඔහු ඒකාන්තයෙන් මැරෙන්න ඕනේ. මෙන්න මෙහෙම අවස්ථාවක් ආව නැහැ කියලා උන්ට. දැන් අවුරුදු 50 ආසන්න අවුරුදු 49යි වයස. දැන් මොකද වෙන්නේ ටිකෙන් ටික? අනේ ඒ ගිනාපු කර්ම ශක්තිය බලයේ දැන් භවංග තවතින් පවත්වාගෙන ආව බලයේ ඉවර නිසා. ඔන්න ඔය කාලේ ඉඳලා පටන් ගන්නවා ටිකෙන් ටික ඊළඟ සිවිච මාධ්‍ය. ඊළඟ උපදින සිවිච කර්ම ශක්තිය ඇදලා ඉන්න. මේක ප්‍රවෘත්ති විපාකයක් වශයෙන්. ඉතින් ඇදලා ඉන්න පටන් ගන්නවා වට කරපු කොටස. අර ප්‍රධාන කර්මපතයක් ගොඩනගා ගන්න. යම් කාලයක අපි කටයුතු කළා නම් ඒකට පරිවාර කරගත කර්ම ඇදලා ඉන්නවා. ඒ කර්ම ඇදලා ඉදිලා නම් කර්ම නිමිති ගති නිමිති වල එකක් වශයෙන්. තව මැරෙන්න අවුරුද්දක් විතර තියෙද්දී ඔහු කරා ඇදි අදහස් දෙන්න පටන් ගන්නවා. රූපාකාරයෙන් මැවෙන්න පටන් ගන්නවා. අනුකූල සත්‍යයන් නැగి දැකි එනවා. හොඳ නම් හොඳ නරක නම් නරක. මෙන්න මේ කාලේ ඉන්නකොට බුද්ධිලාගේ ගති ලක්ෂණ පවා වෙනස් වෙන්න පටන් ගන්නවා. අර තිබුණ මිනිස් ගති ලක්ෂණ ඇරලා අර ආපු ඊළඟ උපදින්න එවන්න තියෙන කර්ම ශක්තියට අවශ්‍ය ඒ බලයේ ගති ශක්තිය ඉන්න පටන් ගන්නවා. අනේ විපාකෝ කම්ම සම්භවෝ කියලා. කර්ම රැස් කරවන්න පටන් ගන්නවා එතන ඉඳලා. අර විපාක වශයෙන් ආපු කර්ම නිමිති ගති නිමිති අරුමුණු කරගෙන ඊට අනුකූල වන්නා වූ අදහ ඒ මොහොතේ තිබෙන ඥානවන්තකම හෝ ඔහු ලැබූ ශක්තියට අනුව. ඔහු ආර්ය බවටපත් වෙන කෙනෙක් නම් ආර්ය වුණියෙන් ඇදලා ඉන්නේ. ඒක ඉහසඳන්නේ ආර්ය ත්‍ත්වයට අනුව. මේ කර්ම වේගයට ඔහු පාලනය කරන්න බැරුව යනවා එතකොට. දැන් අපි දුමු මෙහෙම දෙයක්. අපි කෙහෙල් කණක් කපනවා. අපි හිටින්නේ පුරජ්ජනෝ. ඒ කාලේ කේහකම් කපන්න ආපුවම අපිට හරි තරහයි. අපි මෙච්චර වද කළා හදුව ගේන්නේ මොන අසාධාරණයක්ද කරන්නේ. හොරා අහුනොත් මම ඔකගේ ඔළුව පලනවා. ගහන අලු කඩනවා. මල්ලම දානවා ගහවල නැ ආයෙනම් බලන්නේ. දැන් මෙහෙම හිටේ ඉඳලා ඇවි දැවි ඉන්නවා. කැකරකත් ඉන්නවා. කොල්ලක් අරගෙන හේල් පඳුර හැර යකලා ඉන්නකොට හොරා ආවා. හොරා වටවිට බලන්නේ දුන්න ඔළුවට පාරක් ගහලා මරලා යනවා. වන අපි ඕක කර්මයේ කරලා දෙනවා පුංචි කාලේ අපි දවස් 10 20 කාලේ කරා ගියා. දැන් මිනිහයි කර්ම ශක්තියක් ගෙවිලා ඉවරයි. මිනිස් සද්දාව ගෙවෙන ශක්තිය අවුරුදු 50 දී ගෙවෙද්දී ඉවරයි. හැබැයි අවුරුදු 20 දී කරපෙන්නේ අවුරුදු 30 ගිහිල්ලා. දැන් අන්න ගෙවෙන අවුරුද්දක් ඉතර තියා. නිතරම මතක් වෙනවා කෙහෙල් කොටුවේ කරු. අන්න විපාක සංදිය වශයෙන් අන්න කර්ම නිමිත්තක් ගෙනදී. විපාක වශයෙන් විපාකීතාවක් මත කරනවා හැම වෙලේම මතක් වෙනවා නවත්තන්න බැහැ කෙහෙල් කොටුවේ අර කර ගහුවේ. ඕකම ඉන්න පටන් ගන්නවා. අපි ආර්ය ධර්මයේ පත් වෙලා හිටියේ නැත්නම් අර කේහෙල් කොටුව මගේ කේහෙල් කොටුව කියන ඉදාගාපු අදහතම අදත් වෙනවා. දැන් ඔහොම ටිකෙන් ටික ටිකෙන් ටික ඇවිදින්නවා. දැන් චුත වීමට ආසන්න දවස් එනකොට මිනිහාගේ කය දුර්වල වෙනවා. මොකද කය පවත්තන ශක්තිය දැන් ඉවර නිසා. ඒක මිනිහට ඇඟ පන් නැති වෙලා හරි කපු යමාරුවක් හරි දැන් ලෙඩකුත් ඇවිදින්නවා. අවසාන මොහොත කිත් වෙනවා කය දුර්වලයි. මොකද කය පවත්තන කියන කර්ම ශක්තිය ගෙවිලා ඉවර වෙන ආසන්න නිසා. මෙන්න මේ වෙලාවේදී හීන පේන්නේ නැහැ පටන් ගන්නවා අර කර්ම කර්ම නිවිති ගැති නිසා විපාක වශයෙන් මතු කරලා දෙනවා කෙහෙල් කොටුවයි අර මරපු හැටි අන්තිමට මොකද වෙන්නේ හීනය පේනකොට අපිට ඕන හැටියට පේන්නේ නැහැ හීනෙට ඕන හැටියට අපි හැදිරෙනවා වාගේ අපි අපිටම දැනෙන්න පටන් ගන්නවා අර අවුරුදු 18 කාලේ නෑ 20 කාලේ අර කෙහෙල් කොටුව හැකපු කාලේ ඉදා තිබිච්ච අදහසම අපි වෙනවා දැන් මරණාසන්න මොහොතේ කිට්ටුවතාව විනාඩි 10 15 තියෙනවා දැන් මිනිහට හොදවෙරම පේනවා මේ ලෝකේ එකකට ඇහෙන්නේ නැහැ පේන්නේ නැහැ මිනිහ උත්පල වෙලා. හැබැයි මනස ගිහිලා හීන ලෝකෙට. කෙහෙල් කොටුවේ දැන් ඉන්නේ. දැන් මිනිහට පේනවා අර අවුරුදු 20 විතර කාලේ හිටවපු කෙහෙල් කොටුව. කෙහෙල් එකක් කපාගෙන ගියේ මේ ඊයේ පෙරේදා කපාගෙන ගියා දැන් අද මේ කපන්නේ අර ඉතල කපන්න හදපු කෙහෙල් කනත් පේනවා. හොඳ වැඩක් කරනවා උදේ පොල්ලකුත් අරගෙන මිනිහගෙන් හැංගිලා. දැන් හැංගින්න යන්න හිතා. දැන් මේක හිත හිත ඉන්නකොට මොකද කරන්නේ? මේ කර්ම ශක්තිය ගෙවිලා ගියා. පක්කාර චිත වුණා. පටිසන්ධි කරුණ දැන් ඇවිදින්න. විපාකයේ කර්ම සම්භව කරලා මොකද? හේල් කොටුව රකින්න යන්න ඕනේ. කර්ම ශක්තියෙන් පොල්ලකුත් පේනවා පැත්තට. ඇඳ උර මිනිය දැන් පනාදීනෙක ඇඳ උර. අන්තිම මොහොතේනකොට හක්ගාලා මෙහෙ පණ යනකොට මිනිහ දන්නේ නැහැ පණ ගිය බව. අන්න අරු හේල් කොටුවට ඉන්න එනවා. අර ඉන්න හොරා පේනවා හොරා. ගත්තා පොල්ල හැංගිලා ගියා. ඊළඟ හේල් කොටුවේ මවාගත්ත කේල් ගහසේ හැංගිලා. දැන් මෙහෙම ඇරිලා. අද බෑ මොකද? සෞද්‍ර ගති ලක්ෂණ නිසා යක්ෂාද්භාවක් ලැබලා ගන්නෙම. දත් පිටි කාගෙන පොල්ලකුත් අරගෙන ගිහිලා මේච කර්ම ශක්තිය මේච පොල්ලක් තරම් හැංගිලා ඉඳලා. දැන් මොකද? අරහොරා එනකොටම එදා වාගේ පැන ගහන. ගහලා මරලා දා. දැන් සැකේ හිදි. දැන් මං අහුවේ ඉන්නේ. එහෙමද උගේ උණු තව ඉන්නවා. උන්ට අහුනේ දැන් මං පයිදෝ. දැන් මෙයාට මතක නැහැ මම මරපව. මෙයා හිතන්නේ කේල් කොටුව රකින්න ගිහිලා නම් හොරා මරලා දාලා මේ පැනලා යන්නේ. දැන් පොලිසියෙන් ඉඳක් පුළුවන්. අවුලේ නේද පයින්โดනේ ඔයහට ගුවන්නේ දැන් එයාට වෙන තව තැනක් නැවිලා ඊළ බලන හැංගින බලනට ඇතුල ඉන්න හොරු ටික තව මේක අල්ලන්න බලාපු උන්ටම කොටු වෙනවා උන් ගහනවා මෙයාට දැන් අන කර්ම ශක්තිය ක්‍රියාවලිය ඉලාර ගහලා මරලා දානවා ඒක අතපය කරලා දානවා දැන් දැක්කට පස්සේ බලන්න කර්ම ශක්තියෙන් ආහිරය කයි තිබුණා වගේ හදලා බලන අර හොරු ටික ගිහිල්ලා එතන නෑ කවුරුවත් උන් හැංගිලා ඉති මං දුවන්න වෙන්දි හරි කියලා දුවලා දුවලා කියලා ගහක් අතේ හැංගිලා නගින්නෝනේ ගහට ගියා නගිනවා ගහත් අයිත් આવොත් එහෙම පේන්න පේ මෙතන නෑ පේන්නේ බලනකොට හොරු කට්ටිය යටින් ඇනේ උඩ තියෙන හොරු ටික කඩු කරගෙන. උන් අයිනවා හේලියෝනි. යටේ නෝ දැවිලා බහැපිය කියලා එහෙම බලා ඉන්නවා. ආන් කොතුණා තාව දෙන්නේ. දැන් මේ බඳු මැවි මැවි එන ලෝකෙක. අර කර්ම විපාකයේ කියවෙන එක පුදු වෙලා යක්ෂ ලෝකෙක දුක් විඳිනවා. දැන් මෙයා ඉපදිලා ඉවරයි. අනේ ඊළඟ අද්භවයට ගියා. මෙන්න මෙහෙමයි අද්භව වලට මාරු වෙන ක්‍රමී. අපි දාගෙන දකින්නේ මලා කියලා. මලා කියලා එකක් දැකීම නෙමෙයි සිද්ධ වෙන්නේ. ওই විදිහේ ගමනේ යන්නේ. මේ නරක පැත්තට තේවල හොඳ පැත්තට තේවල මේ ආරීක වෙලා හිටියා අර මරව මිනිහා ඊට පස්සේ බනහල ආරීක වෙලා හිටියා ඒ විලාවෙදි මිනිහර කිහෙල් කොටුව පේනවා දැන් අදහස කොහොමද ඉදාගත් අදහස දැන් ඉන්නේ මරන් ගැනි දැන් මොකද මීට පස්සේ නා මගේ වකඩුවා තියා මොනවද කරන්නේ අසාර දේවල් ඕවර හොර කාලේ නම් අමාරු වෙටින්න මම යන්නේ දැන් තීරණේ ඇවිදින් ඉවරයි දහම් තීරණය හැබැයි කර්ම ශක්තිය මාලා කිහෙල් කොටුව පේන්නනවා කිහෙල් කනක් පේනවා දහම් තීරණේ මෙහෙන් එනවා මොකද කපාගෙන කපාගෙන ගියා. මම ඊට පස්සේ යන්නේ හොරු මරන්න. මම ওই පස්සේ ළඟරන්නේ ඉන්නේ. පුළුවන් හැටියකින් ජීවත් වෙන්න. නිදහස් වෙනවා. මොකක් හරි මාත් කරපු කර්මයක් කියන්නේ කපන්න. ඒක කපාගෙන ගියා. මම දැන් ඕක මම ඕක රකින්න යන්නේ. දැන් කර්ම ශක්තියට පුළුවන් වුණාද මාවලා හිටන් ගිනියන් දෙතින්. යසබ්බයක් දාන්නේ කොහොමද? හතර පහෙන් නිදහස නෑ දාන්න බෑ. අදහසෙ ඉන්නේ. පොල්ලක් අරන් ගහන්න යන අදහසෙ ඉන්නේ නැති නිසා. ඔන්න ඒක අපාගෙන ගියා. මම ඔක සම්පූර්ණ නිදහස් කරලා දානවා. අපනේ අරම කී ටිකක් මං ගන්න. අලෝභේ නැගුණා. අදේශේ නැගුණා. අමෝහේ නෑ. ඔවපති කියලා පව කරන්න ඕනේ නෑ. අලෝපාදී සමවන තිහෙදුකයි. දැන් ඉතින් පාප කර්ම විභාගයේ ගෙන දෙන අරමුණ කියන දුන්නාද? මනස මොකද? මනස තිහෙදුකයි. අලෝපාදී සමවන උපදින පුළඳ අමනස ලෝකේ. ඒ චිත්ත ප්‍රහාදින් ගේ දෙවියෙක් කියලා අවබෝධය. බලාපොරොත්තු වෙනවා. මං හදව කරු දේවල් අනුන්ට දෙන එක මට සැනසීම. ඊට පස්සේ ඒකේ අලෝභයේ ලැබීම පහළ වෙලා මහා ගෙහෙල කොටම ඇවිල්ලා පෙන්න පුළුවන්. එනාට දන් දෙන්න පුළුවන්. පන්තියන ගෙහෙල කොටම අයිති ගෙහෙල කොට කපාගෙන පදල් ලැබුණා. ඉවිලින පටන් ගන්න මොකද? කුසල හිත වැඩෙනවා. වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? සම්පත්තියෙන් නැගී එනවා. එයා දෙවියෙක්. අදරි මල. දෙපැත්තටම යන්නේ මොකද? ඒ නිසා මගපල් ලැබුවර පස්සේ ඉතලා කරපු පාප කර්මයක් පල දෙනවා විපාක කිනේ දිනේ අමුතු විදාලි බෑ අපායෙ. මොකද තීරණය කරන තේ දිනේ ගන්න ප්‍රඥාවයි. ප්‍රඥාව නොතිබුණා නම් මොකද තීරණය කරන්නේ? අර දුෝසි රෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. ඒතකොට තමයි අර පැතර ඇදට යන්නේ. ඔහමයි සතර පහෙන් ආරි බුදයන් නිදහස් වෙන්නේ. ගැඹුරි අහලාම ඔබ තේරුම් ගන්න ඕනේ.